දැන් මේ අනාත්ම ආර්ය මෛත්‍රී භාවනා වැඩීමේදී සංසාර දුකෙන් මිදෙත්වා රෝගයෙන් මිදෙත්වා ආදී දහ ආකාරයකින් දැක්වෙනවා. මේ පද වැඩීමේදී පොතේ සඳහන් ආකාරයටම වැඩි යුතු පද මාරු වීම ආපද්ද කියලා. එහෙම දෙයක් මේක නම දැනගන්නේ නැහැ. Tamante යම් කිසි විදියකින් මේ දකින්නවා රෝග වශයෙන්, බය වශයෙන්, ওই ආදී වශයෙන් දකින්න වෙනවා තියෙන්නේ. එතකොට දුක් වශයෙන් දකින්නවා, රෝග වශයෙන් දකින්නවා, බය වශයෙන් දකින්නවා, ගිනි වශයෙන් දකින්නවා. ඉතින් තව දකින්න ක්‍රම තියෙනවා. මේ කීපයක් විතරයි මේකෙ වෙලා තියෙන්නේ. ඉතින් අර Tamante දැනගන්න ගෝචර කරගන්න. ඉතින් මේ මේ මේවා ඇති වෙන්නව ලක්ෂණ විවිධාකාරයෙන් වෙලා තිබෙනවා. කොට මේ හැම එකක්ම සංසාර ගමන පිළිබඳව නොඑක් නොඑක ආකාරයෙන් විග්‍රහ වෙනවා. ඉතින් තමයි මේ මේ ආකාරයෙන් මේ සංසාර ගමන භයානක වෙන්නේ කියලා. ඔය හැම එකකින්ම බයක් දකින්න. මේ සංසාරයේ සංසාරී කියන්නේ මෙහෙම දුක් ගොඩ නැගෙන එක. මෙන්න මේ හේතු වෙන මේ දුක ගොඩ නැගෙන. ඒක දකින්න. ඒතොර දකින්න දුක වේදනත් ගොඩ නැගෙන. සැපවාසී තීරේ කොහොම දුක් වෙන්නේ. ඒක දැනගන්න තව ක්‍රමයක් තියෙනවා. සැප වශයෙන් තියෙනක දුකයි දුකයි කියනවා නෙමෙයි. සැප දුක දකින්නේ භයානකත්වෙයි. සැප වශයෙන් ගිහින් තමයි මේ සියලු දුක් වල වලට 10ට පැටලෙන්නේ. ඒකට පළවෙනිම මුල උනේ සැප වශයෙන් යන්නේ. සැප වශයෙන් ගිහිලා හම්බෙලා සැපකින් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. ඒකෙන් සිද්ධ වෙන්නේ විශාල දුක් වලකට කලගහන වෙන එක. අප්‍රමාණ සංසාරයේ මෙච්චර කාල සිද්ධ වෙලා තියෙන්නේ ඒකයි. සැප හොයාගෙන දුක් වල කරගහන. සැපපත්ති හබා ගිහිලා දුක් වලකට මූල දෙන්න සිද්ධ වෙනවා. දුක් විඳලා ඉඳලා හිටම ඇරිලා ගියා නම් සැපක් ඉතුරුනේත් නැහැ. සාරත්‍යක් ඉතුරුනේත් නැහැ. මෙන්න මෙවාගේ සැපෙහි දුක දකින්න ඕන අවේ ප්‍රවේ. මෙන්න මේ ආකාරයෙන් දකින්නකොට අසං මේ සං කියන එකතු සාරයි කියලා ගන්න නිසා තමයි මේ සංසාරයි කියන ගමන හැදෙන මූල ධර්ම. හරිද මේක කියනපත් මොන පොතකින් ගත් එකද ඔය කියන්නේ කියලා අහන්න. මේක නිරුක්තිය. හැබැයි මොකද මොන නිරුක්තියද කියලා නිරුක්ති කියලා කියන්නේ මොකක්ද අහපුවා. දැන් මෙයා විග්‍රහ කරලා දෙන්න වෙයි. නිරුක්ති හොයන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ක්‍රමේ චක්‍රයෙන් දැනගන්න ඕනේ. දැන් ඔය උපමාවක් වශයෙන් ගන්නවා. ළමින්ද ඉගෙන ගන්න පුංචි චක්‍රයක් තියෙනවා. දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි, දෙවරක් 3 6යි කියනවා. එහෙනම් 12 දෙනකන් ගයිඩ් දෙනවා. දෙවරක් 12 24යි කියන චක්‍රය ඉවරයි. කොච්චර කාලෙන් ඉති උගන්න සැකලිය තමයි ඔය. දැන් ඔය චක්‍රයේ වාදං කරේ වෙලා ඉඳන් එයා හිත හිතියොත් එහෙම. මෙච්චරයි දෙවරක් චක්‍රයේ දෙකේ ඉඳන් 12 දෙනකන් විතරයි තියෙන කිව්වොත්. එකේ ඉඳන් 12 විතර තියෙන එකයි පොතේ මෙල්ලා තියෙන දෙවරක් චක්‍රයේ ඔච්චර ගැසීමක් නෝ හරි. කවුරුගෙන දෙවර 50 ගියේ. ඔහොම එක මොන පොතෙන්ද යා? ඔහොම එක පොතේ නෑ. දැන් හරියයිද කතාව? 12 දෙනකම වැඩි කරන චක්‍රය දැනගත්තා නම් එයාට දැන් සීමාවක් තියෙනවා චක්‍රය ගයින කිව්වොත්. දෙවරක් 250 කියන දවොත් ඒක උතරේදී. න්‍යාය ධර්මයේ මොකද්ද? දෙවරක් 1 1යි, දෙවරක් 1 2යි, දෙවරක් 2 4යි ආදි වශයෙන් ගැලවෙන න්‍යාය ධර්මයේ තමයි දෙවරක් 50 100යි කියන ගයින. දෙවරක් 250 500යි කියලා ගයින්නේත් එහෙම. දැන් චක්‍රය දැනගත්තාට පස්සේ එයාට දැන් දෙවරක් වලින් අහන සෑම ප්‍රශ්නෙට උත්තර නැහැ. එයා යන්තරමක් ගනින්න වෙලාව තියෙනවා දන්නවනම් එහෙනම් ඕනේ හරිය උත්තරේ දුන්නේ. පොතේ දුන්නේ චක්‍රයේ විතරයි. චක්‍රයෙන් ගණන් හැදී දැනගත්තට පස්සේ දෙවරක් වලින් අහන ඕන ගණන් කීයද? ඒ වගේ දෙගුණ කරලා කියන එක. තුන්වරක් හතරවරක් කිව්වත් ඒත් එහෙම. මෙන්න මේ වගේ. මේ වගේ මේ විස්තරෝදි පෙන්නලා තියෙනවා යම් කිසි ක්‍රම හතරක්. බලා ගන්න හැටි. අන්නේ අනුසාරින් බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් කාමයේ නම් පහක් තියෙනවා. වලක්ලා ගත්තොත් එහෙම ලොකු මොලාවක් වැඩේ. කාමීර පංක කියන. ඒක නම පංක කියන්නේ මඩවල. කාමී මඩක් වාගේ කියන. දැන් මේක උපමා තෝරාගත්තේ නැත්නම් එහෙම. ඒ කාමී කියන්නේ තමයි කුඹුරේ මහා මහා මඩවලවල් තියෙන අන්න එහෙම එකක්. එහෙනම් පටවි ධාතු නේ කියන්නේ ආපෝ ධාතුවයි පටවි ධාතු වෙන්නේ මඩ හැදිලා තියෙන්නේ. නේද කාමී කියන්නේ රූප ධාතුවක් වෙන්න නේද? ඒක පටවි ධාතුවක් වෙන්නේ. මලක්නේ උපමා කරලා තියෙන්නේ. ඔය විදිහට ධර්ම කෝල ගන්න කියන එකක් වෙයි. අන්න දහම් තේරුම් ගතයන් නිරුක්තිය වටහා ගත්තේ. ඒතොර මොකද කියන්නේ පුද්ගලයා? තර්කයේ තර්කවාද කරන්න යනවා නිරුක්තිය වටහා ගත්තේ නැතුව. අන්න මලක ස්වභාවයක් තියෙනවා. එක පැත්තක ස්වභාවය කියන්නේ මේ උපමාව ගත්තා. ඉන් නිරුක්ති දන්නවනම් කාමයේ ස්වභාවය කියන්නේ මලක වියමිහා වලේ එරුණොත් ඒ මිහට ආපහු ගොඩේ ඉන්න බැරි සත්‍යෙටපත් වෙනවා මලේ යට යනවා. මලේ විච මිනිහා වගේ තමයි කාමයට වැදිච්ච මිනිහට ඒ කාම වස්තු දාලා යන්න වෙන්නේ. ඒ වගේම මඩ ගැහෙනත් තියෙන්නේ රහතක් කැලලා. වුණා. ඒ වගේ කාමෙහි වැදිච්ච බුද්ධියට කාම කැලලෙන් කාම කහටින් මිදෙන්න වෙනවා. ඒකේ ලගිනිතාකල් ගොඩේ ඉන්න හරි අමාරු. මෙන්න මේ බඳු ගති රක්ෂණය නිසා කාමයේ වඩකට උපමා කරනවා. එතකොට කාමිර උල යන කාමක. සල්ල යන කාමියට නම්. ඒක උලක් වා. මොකද? කාමයේ අතුරු වෙන්නේ ඒකට ගියාට පස්සේ විනාඩ හැම පැත්තෙම ඇනුම් පද කණ්ඩ වෙන්නේ ඔක්කොම වෙනවා. බැනුම් අහන්න වෙනවා. ඇනුම් බැනුම් ඔක්කොම වෙනවා කියලා අපි කතා. ඇනුම් බැනුම් කියන්නේ දැන් මේක. උලක් වාගේ යන්නේ මේක. හැමතැනකම ගියාට පස්සේ මේ බුද්ධිලම් සිද්ධ වෙන්නේ ලෝකෙ තිබෙන විවිධාකාර දුක් සංකල්ප වලට විඳ ගන්න මොලේදී. උල් ලැබෙනවා. අන්නේ වගේ ස්වභාවයක් ඇති නිසා කාමයේ උලකට උපමා කළා. ගින්නකට උපමා කළා. කාම දාහයෙන් දැවෙන්න පටන් ගන්නවා. ඒ ගති ලක්ෂණය ගින්නකට උපමා කළා. ඒ ඔය විදිහට කාමයන්ට වෙන නම් තියෙනවා. ඊමේ නවකින් පෙන්වුවාම මේකෙන් පෙන්වපු උපමා තේරුම් ගන්න ඥාන ශක්තියක් නැත්නම් වැරදි ආකල්පයෙන් ගන්න. දැන් සංකාර කෙහෙල් කොටයකට උපමා කළා. මුලින් යන හදිගම දේශනා කළා. සංකාර කොහොමද තේල් කොටයක් වගේ. අපි වැඩක් එන්නේ දැන් ඔය වදන නිසා ඉන්නේ තේල් කොටයක් හපන්න සංකාර කොහොමද? මම දන්නවා සංකාර. මම දන්නවා. කවකින් දන්නවා. තිබ්බකේ සූත්‍රයක් එකක් තියෙනවා. කොහොමද? ඒක වතුරු වතුරු ගලෙයි හැටි. ඊවත් එහෙම හරි. ඒක හරි වරද? සංකාර දෙතයි. තේල් කොටේ තියෙන සංකාර කියන්නේ මොකක්ද? ද සංකාර සංකාර උපමා කළා නම් තේල් කොටේට උපමා කළා නම් බුදුරණන් හදි දේශනා කළා. දැන් උපමා තේරුම් ගත්තේ නැත්නම් නිරුක්තිය හරියට තෝරාගත්තේ නැත්නම් සංකාර කිහිල් කොටයක් වා කියලා බුදුරණන් හදි දේශනා කළා කියලා. ඒක දෙල්ලක් නෙමෙයි සංකාර ගොඩක් ගත්තොත් ඒ උසයි නෙමෙයි බාර තේල් කොටයක් වච්චන වාර. ඒක සංකාරයක් ඒක කිහිල් කොටයක් වා ගත්තොත් සංකාර පහක් ගත්තොත් එහෙම වර්ග පහකින් තේල් කොට පහක් උසා ගන්නවා. ඔච්චර ඉවර ඉල්ලනවා. ඔය වගේ අදහසක් ගන්න වෙනවා. කිරි කොහමද දාගන්නව කොකා වායි දිනවා කොකා කොහමද මෙන්න මෙහෙම කියලා අත කොකා වායි දික් කළා පෙන්නේ අර අන්දේ අතකාරවල කිරි කාලේ ඉතින් හිරේ ළඟ රෙන්න බෑ මම යනවා කියලා යන්න කියලා අන්න ඒ වගේ දෙද වෙනා සංකාර කොහමද දාගන්නව කිහෙල් කොටයක් වායි ගිනවා ඔක තෝරාගත්තේ නැහැ අන්න නිරුක්තිය තෝරාගන්නේ මොකද්ද මේ කිව්වේ ඒක ආරම්භ බුදුරන් මහත් යනවා මහණෙනි සංකාරවල හරයක් තියෙනවා මේ උපමාව නම් බලන්නකෝ හරයක් හොයන මිනිස්සෙක් හරයක් බලාපොරොත්තු වෙන ඇද නැති කොටයක් හොයාගෙන කෙලිය යනකොට හම්බෙනවා කෙහෙල් කන්න. හොඳ ඇද නැති එකක් හම්බ වුණා කියලා ඕකයි කෙහෙල් කන්න දෙපැත්ත කපාගෙන ඕක උස්සගෙන ඇවිදලා මේකේ හරය හොයන්න පතුරු ගලවනවා. පතුරු ගලවන පතුරු ගලවන ගියාම හරයක් එහෙම හම්බෙන්නේ දෙනා තියනද කෙහෙල් කොට. නෑ සායන් පතුරු ටිකේ වැහිලා තිබුණා නිසා ලොකු වෙන කොටයක් තිබුණා වගේ හරයක් නම් දකින්න නෑ. මහා නිමේ සංඛාර විසු හරි වටිනා දෙයක් කියලා හයක් කරනවා. අන්තිම ලෝකෝ විහිලා බැලුවොත් එහෙම ගත වටිනා දේ මොකද්ද කියලා. ඔය කේහෙල් කොටේ වතුර ගැලුවාම හරයක් හම්බුනේ නැතෝ ඒක හරයක්. මෙන්න මේකයි සංකාර වල හැටි කියලා උපමා කරලා වෙනවා කේහෙල් කොටයක් ඔය විදිහේ. දැන් ඔය උපමාව අහලා ඉතින් තේරුම් ගන්න නිරුක්ති දැක්කේ නැත්නම් සංකාර කේහෙල් කොටයක් වායි කිව්වොත් එහෙම. කොහොම නිගමනය කරන්නේ? මහණෙනි රූපයේ හරයක් තියෙනවා. පුදුලන්නද උපමාවක් දෙන්න. මහන්නේ ඔබලා මේ පෙන පිළි දැකලා තියෙනවා. පෙන පිළි දැකලා තියෙනවා. මොනවද ඔකේ හැදිලා තියෙන්නේ? ලොකු ගුලියක් වගේ පේනා පෙන පිළි. පෙන බින්දුම කැටි කැටි වෙලා පොන්චි පොන්චි පෙන බින්දු හැදිලා කහට වර මඩ කහටයි ඔක්කොම එකතු වෙලා ඒකෙන් ගුලියක් හැදිලා පෙන බින්දු ගුලියක් තියෙනවා. පෙන පිළි. ඕක ඇතුලේ බිනි බිනි යන. පිටුනතර පෙන බින්දු බිනි බිනි යන. ওই පෙන පිළි එහෙම කොතනක හරයක් තියනවද ගන්න? මහනි මේ කය ගැන බලවත් ඔන්නෙ වෙන පිළ වාගිය හදා ගන්නකෝ මේකේ කොතනකවත් ඇතුලේ හරයක් නැහැ වෙන පිළුවක් ආයි පිඹිලා තිබුණා ඔන්නම හරයක් නැති වෙන පිළක් ආ එකක් මේ කය කියන්නේ රූපස්කන්ධය හැටි ඔහොම හිතා ගන්න අන්න බුදුරණන් හදේ උපමාවත් ඒ යම් කිසි කෙනෙකු රූපයේ වෙන පිළක් වා කියලා ඔක අහගෙන ගිහිලා ඉතින් හිතා ගන්න මේ ලෞකික අදහස යම්බර හොයන්නේ නැතු උඹ රූපජ කළා තියෙනවා මම රූප ගැන දන්නවා. කොහොමද දන්නේ? ත්‍රිපිටකේ ලියලා තියෙන රූප දෙක ඉතින් මට හම්බුනේ. කොහොමද කියන්නේ? වෙන පිළිවක් වගේ. එතකොට ඔය කය වෙන පිළිවක්. කය වගේ නෙමෙයි. ඕක නම් මම කියන්නේ නැහැ. රූපේ වෙන පිළිවක් ආයි කියලා උපමා කරලා තියෙනවා. එහෙනම් රූපයක් තියෙනවා නම් අනේ වෙන පිළිවක් වගේ වෙන්නේ. කොහොම කිව්ව හරියයි. මේ මිනිහෙක් කය වගේ වෙන පිළිවක් ඔසහ තියෙනවා. ඒක පොතේ හරි ගොම්බෙට්ට වගේ ගුලියක් තියෙනවා. ඔකේ මේ රූපයක් කියලා ගන්න රූපේ වෙන පිළිවක් වගේ කියලා පොතේ තිබුණා කියලා ඔක පෙන්වන්න ගිහිල්ලා. අපි ওই තර්කින් එහාට යන්නේ නැහැ. අපි ඒ කිව් එකමයි කරන්න කියලා කිව්වා. අපි නම් පිළිගන්නේ නැහැ කයත කිව්වට. වෙන පිළිවක් වගේ රූප. නැහැ මේ කය රූපයක් කියලා අපි පිළිගන්නේ නැහැ කිව්ව තර්කවාදී හරි. එහෙනම් බුදුගන්න හදේ වෙනට බෑ වෙන පිළිවි අතපය. ඔය කය අතපය තියෙනවා. වෙන පිළිවි අතපය තියෙනවා. නැහැ ඔක රූපයක් නෙවෙයි. තර්කයක් දෙන්න පුළුවන්. අන්න නොදැන දෙන තර්කය. වටහා ගන්න. මොන අර්ථයෙන්ද වෙන පිළිවක් ආය කිව්ව කියන අර්ථය දකින්න ඕන. අර්ථ පරිසංවිදා ඥානිය නැත්නම් ඔබ තේරුම් ගන්නවත් බැහැ. ඒ වගේම හරයක් ඇද්ද නැද්ද කියලා බලනකොට ඒක අසාර ධර්මයක් බව දැනගන්න. ධර්ම පරිසංවිදා ඥානියක් තියෙන්න ඕන. ඉතින් ඒක දිහේ යථාර්ථය දකින්න. මහන්නේ වේදනාවේ හරයක් තියෙනවා කියලා හම. බුදුරණන් හදි උපමා දෙනවා. මහන්නේ දිය බුබුලු දැකලා තියෙනවා. ඔය වහින වෙලාවට පොඩි පොඩි බෝලේ යනවා දිය බුබුලු. වකඩ කරන්නේ ගියාම දිය බුබුලු පේනවා. මතු වේවි බිදිලා යන දිය බුබුලු. මානි දිය බුබුලේ මොකද ගන්න හරියක් තියෙනවද එකපාරට පෙන්නලා හිටන් මොකද වෙන්නේ? මතු වෙනවා බිදෙනවා මතු වෙනවා බිදෙනවා. බිඳිච්ච දිය බුබුලු නැවත මතු වෙන්නේ නැහැ. අලුත් එකක් මතු වෙනවා එකක් බිඳිලා යනවා. පවතින්නේ නැහැ. ඔන්නේ ස්වභාවය තමයි එකේ දැනෙන වේදනාව. ඔයා ගන්න හරියක් ඉතුරු කරලා දැන් බිදිලා යන්නේ නැහැ. වේදනාව දැනන එක ස්පර්ශයේ හේතුවෙන් ආවා ස්පර්ශයේ කියන්නේ වේදනාව ගෙවිලා ගියා මොහොතයි. ඔන්නේ දියපුගුරු වැනි උපමාදයක් තමයි වේදනාව කියන්නේ. මාන්නේ මෙරිංගෝ දැකලා තියෙනවා. සාමිනු දැකලා තියෙනවා. ඈතර වතුර වගේ හොඳට පේනවා. ගිහින් බලුවාම එක්තරා ගිනි උෂ්ණයක් නිසා ඒකේ ගන්ධ හරයක් නැහැ. නමුත් හොඳට පැහැදිලිව පේනවා. මහන්නේ අපිට මේ පේන සංඥා රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා මේ වගේ මේ දැනෙන සංඥාවත් ඔන්න ඔය මිරිගුවා. දැන් මිරිගුවට උපමා කරලා පෙන්නපු ආකාරය ගන්න ගියාම සංඥාවේ හැටි කොහොමද? මාත් දැකලා තියෙනවා සංඥා. කොහොමද? ඔය පාරිහිම යනකොට ගිනි දැල් යනවා උරුට යන්නේ දැල් ජලය යනවා වගේ. කාන්තාරණ හොඳ රෝග පේනවා. මහ ජල කඳක් යනවා වගේ. මේ ඉතින් සංඥා කියන්නේ එහෙම එකක්. ඔබ කියන්නේ මොකක්ද? නෑ නෑ මම කියන්නේ හැඟීම. ඕහොම උඹට වැරදි නෑ. බුදුරන් අහසේ විදේශලා කියලා සංඥා මිරිඟුවක් වායි. කිව්වොත් මොකක්ද වෙන්නේ? තෝ ගැලපී. අන්න ඒකයි කියන්නේ නිරුක්ති දකින්න ඕනේ යථාර්ථය දකින්න. නිරුක්ති කියන්නේ යම් කිසි අදහසක් ප්‍රකාශ කරන උගද. ඒකේ ස්වභාවය පෙන්වන්න විවිධාකාර උදාහරණ උපමා ගන්නවා. ඒ ගත් එකේ ඒකේ ගැලපෙන උපමා ක්‍රමයක් තියෙනවා. අන්න ඒක විග්‍රහ කරලා දුන්නාම තමයි ඒ තුලින් තේරුම් ගන්න ඕනේ මේ රූපවල හැටි, වේදනාවල හැටි, සංඥාවල හැටි, සංකාරවල හැටි, විඥානවල හැටි. ඒ සංකාර හේල් කඳක් වා කිව්ව අරිදු හරයක් නෑ ගලවලා ගලවලා ගහ මහ වටනාදියක් කියලා හිතන් පිටේක සායෙන් වචනින් මේ නොයෙක් දේවල් හැත් කරගෙන ඉඳ හදනවා වටනාදියක් හම්බුනා කියලා නම් මොනවද ගන්න තියෙන හරු අනේ හරයක් නැති අර්ථයෙන් හේල් කඳක් වායි කිව්ව විඥානී විද්‍යාකාරී එක්වා විමායාකාරී එක්වා මානි මායාකාරී ඇත වෙනනවා මිනිස්සු රාවට වෙනවා මිස නැති දෙයක් ඇති දෙයක් හැටියට පෙන්වන්න කරලා දෙන මායාවක් කරවත් වෙනවා මිස වෙන මොකද කරන්නේ මානි විඥානය කරන්නේ මොනවායි දැනෙන ස්වභාවයද මේ රෝගේ මොනවද දැනුම් දෙන්නේ ඇති දෙයක් ඇතිද මායාවක් හදලා ඉන්නා මායාවක දැනීමක් දෙන දෙයක් ඒක ඇති දෙයක් රැවටිල්ලක් එහෙනම් මේ විඥානයේ ගෝචරයෙන් දැනීම වලට පෙන්නන්නේ කොහොම රැවටිලි රූපයක් ඇතිසේ පෙන්නනවා දැනුම් දැනෙන ආකාරයක් හඳුන්වනවා ඇති ආකාරයක් පෙන්නනවා නමුත් ඒව ඇති දෙයක් නැහැ සිද්ධ කරන්නේ මොකද්ද මායාකාරී මායා වෙන මිනිස්රාපනා වගේ අසබඳුම් පෙන්නනා වගේ වැඩ විඥානීය කරන්නේ. මේ විඥානීය මායාකාරී තුම්මා කරලා ඔය හේතු. දැන් විඥානීය මායාකාරී කියන මායාකාරය කියන්නේ කවුද හගුනම? ආ මිනිහර තියෙන අතේ පොළු කැල්ලක් එහෙම තියාගෙන අර මේ එක එක මවල හැපෙන්නන්නේ. දැන් විඥානීය හැරියකට මිනිහෙක් වාගේ. එහෙම හිතුව හරියයි. විඥානීය මායාකාරී කවයි කියවන්නේ කියලා හොරාගත්තේ නැන්නන්නේ. මෙන්න මේ වගේ මේ හැම එකම තියෙනවා යම් කිසි එකක් වෙන්නකොට සංසාරයේ රෝගයක් වායි කිව්වේ සංසාරයේ බයක් කිව්වේ අනිත් දකින්න ඕනේ ගින්නක් කිව්වේ දාහයක් කිව්වේයි, ශෝකයක් කිව්වේයි, රාගයක් කිව්වේයි. ඒතර ওই විදිහට කියන්නේකද? ඇයි මේ සංසාර කතර කිව්වේ? සංසාර සයුර කිව්වේ. සංසාර අඳුර කිව්වේ. මෙන්න මේවාගේ ඒ කියෙව්වේ මේ සතර ගමනේ ස්වභාවයක් ඒකින් තෝරා ගන්න ඕනේ. තෝරන්නේ ඒබඳු වන්නාව දෙයක් මේ සතර සංසාරී කියන එකේ ස්වභාවය. සංකීර්ණ මේ එකතුවක් සාරයි කියලා ගැනීම සංසාරයි කියලා අපි කියනවා. දැන් ඔබට හිතේ බයි දොස් කියන මොනවද විරසල කියා දෙන්නේ? බන කියලා හිටන්. බොරු කියන්නේ මොකද? ඔවා බනද කියලා අහන. කීසුනේ ද ඔවා. ඉතින් වචනේ තියන ලස්සන වෙන්නන්නේ ඒක කියන අදහස වෙන්න කරලා දෙන්න ක්‍රමයක්. මේ එකතුවක් තමයි මේ ලෝක සත්‍යය කරගෙන යන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන යම් හදන්නේ. ඔන්න ඔය විදිහට රැස් කර කර හදාගෙන ක්‍රමයක්. මෙන්න මේ දින ප්‍රමේ දින ඒවා සාරයි කියලා ගත නිසා තමයි රෝගෙන් අත්හරින්න බැරි. සාරයි කියලා ගත්තේ අවිද්‍යාවේ නිගමනයේ නිසා. ඔන්නේ අවිද්‍යාවේ නිගමනයේ ගත දේ නිසා මේ සත්‍යයර විඳින්න සිද්ධ වෙනවා. සත්‍යය ගොඩ නැගිලා. යනකොට ඇතිවෙනා විද්‍යාමාන විඳනා වූ නොයෙක් දුක, ශෝක, බය, ඒ වගේම අඳුරු, ඒ වගේම හතරක වාගේ දැවි දැවි තැවි තැවි යන ලක්ෂණේ සාගරයක වාගේ මේ කාමයන්ට බැහැලා මහ දාහයෙන් ඒකේ පැවිසරණ හැටි මේ නැටි මේ ආසි ගති ලක්ෂණ පෙන්වලා. අන්න එහෙම දේවල් තමයි සාරය කියලා ගත්තාම සිද්ධ වෙන්නේ කියලායි දකින්නේ. ලෝක සත්‍යයේ මුලාවෙන් බැහැලා තියෙන මේවා මේ ලෝක සත්‍යයෙන් විදෙන යථාබෝධය ලැබේවා කියන පරම මෛත්‍රී අදිත්‍ය අදහසකින් මේ ටික වන්නකොට තමයි මේ භාවනාව වැඩි වෙන්නේ. ඔකින් තෝරා ගන්න ඕනේ විදියට. ඉතින් වෙනස් උනායි කියලා ප්‍රශ්නයක් නැහැ. මේ පද අඩු වැඩි උනා නැත්නම් කියලා ප්‍රශ්නයක් නැහැ. මේක එකකන් සාරියෙන් ලෝකේ තෝරා ගත්තා නම් එයාටත් ඒක විදෙන්නේ ඇති. ඒකයි කාරණා.